ඉතින් අදත් මේ ගැඹුරු විමර්ශනයට හැමෝම සාදරයෙන් පිළිගන්නවා.
අපි අද කතා කරන්න යන්නේ ගොඩක් අයට හරිම වැදගත් මාතෘකාවක් ගැන.
ඔව්, ඇත්තකම මේක මේ අපේ රටේ ඉන්න ගමන්ම ලොකු වෙනසක් කරන්න පුළුවන් මාතෘකාවක්.
හරියටම හරි. ඩොලර් හරි යුරෝ වලින් හරි වැටුප් ලබන ගෝලීය මට්ටමේ වෘත්තියක් ගැන අහුවම සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ ගුවන්තොටු වලකට ගිහින් රට යන දර්ශනයක් නේ.
අනිවාර්යෙන්ම පවුලේ අයගින් ඈත් වෙලා වෙන රටකට යන එක තමයි අපේ ඔළුවට එන්නේ.
හැබැයි ගුවන්තොටු වලකට යන්නේවත් නැතුව තමන්ගේ ගමේ ඉඳගෙන මේ දේ කරන්න පුරවන්න අන්න ඒක තමයි අද මේ ගැඹුරු විමර්ශනයෙන් අපි ලියා ගන්න හදන්නේ.
ඉතින් අද අපේ මූලාශ්‍රය වෙන්නේ එන්සෝ ලංකා ආයතනය නිකුත් කරලා තියෙන දේශීය සේවා සහායක අත්වැල කියන සුවිශේෂී මාර්ගෝපදේශය.
ඔව්, මේක ඇතුලේ තියෙන කරුණු විශ්ලේෂණය කරලා ලංකාවේ ඉඳගෙනම ජාත්‍යන්තර ඩිජිටල් නොමඩ් වරුන් එක්ක ලෝක මට්ටමේ වෘත්තීය ගමනක් හදාගන්නේ කොහොමද කියන එක තමයි අද අපේ මෙහෙයුම වෙන්නේ.
මේ මූලාශ්‍රය කියවනකොට මට තේරුණ ප්‍රධානම දේ තමයි මේක තවත් එක සාමාන්‍ය රැකියා ලැස්තුවක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ නිකම්ම ජොබ් බෝඩ් එකක් නෙවෙයි. හරියටම හරි ගෝලීය ආර්ථිකයෙන් ගොඩක් වෙනස් වෙලා දේශීය කුසලතාවලට කෙලින්ම ජාත්‍යන්තර වටිනාකමක් ගන්න පුරුවන් ආර්ථික මොඩලයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ.
ඒක පැහැදිලි කරගන්න අපි මුලින්ම මේ ඩිජිටල් නොමඩ් වරුන් කියන්නේ කවුද කියලා කතා කරමු නේද? ලංකාවේ රැකියා වෙළඳපොළට මේක ටිකක් අලුත් සංකල්පයක්.
ඔව්. ඩිජිටල් නොමඩ් කෙනෙක් කියන්නේ ඉතා සරලව කිව්වොත් තමන්ගේ ලැප්ටොප් එකයි අන්තර්ජාලයයි පාවිච්චි කරලා ලෝකේ ඕනෑම තැනක ඉඳන් තමන්ගේ රැකියාව කරන කෙනෙක්.
ඒ කියන්නේ ජර්මනියේ ඉන්න මෘදුකාංග ඉංජිනේරුවෙක් ලංකාවට ඇවිත් මිරිස්ස වැරළේ කෝපි කඩේක ඉඳන් වැඩ කරනවා වගේ දෙයක්.
ඔව්, අන්න ඒ වගේ. ඒගොල්ලෝ මාසිකව විශාල ආදායමක් උපයනවා. හැබැයි ඒ අයට තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ දේශීය පරිසරය ගැන තියෙන නොදැනුවත්කම.
ඒක ඇත්ත. විශ්වාසවන්තව වාහනයක් කුලියට ගන්නෙ කොහොමද? හොඳ වෛද්‍යවරයෙක් හොයාගන්නෙ කොහොමද කියලා එයා දන්නේ නෑනේ.
අන්නේ හිඩස පිරවීම තමයි මේ දේශීය සේවා සහායකයා කරන්නේ. ඒ අයගේ එදිනදා ජීවිතයේ ගැටලු විසඳන වගකීම බාර ගැනීම තමයි මේ රැකියාව.
එතකොට එන්සෝ ලංකා වේදිකාව කරන්නේ මේ දෙගොල්ලන්ව මුණගස්සන එක.
හැබැයි අන්තර්ජාලයේ සාමාන්‍ය රැකියා පුවරු ඕනතරම් තියෙනවනේ.
ඔව්, හැබැයි මේ මාර්ගෝපදේශයේ පැහැදිලිවම කියනවා මේක ජාත්‍යන්තර අමුත්තන් සහ දේශීය දක්ෂයන් අතර ගොඩ නැගෙන විශ්වාසවන්ත පාලමක් කියලා.
පාලමක්? ඒ වචන භාවිතයේ ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා වගේ.
පැහැදිලිවම සාමාන්‍ය රැකියා පුවරෝක දිරෙන්නේ දෙගොල්ලන්ව සම්බන්ධ කරන එක විතරයි. එතනින් එහාට වගකීමක් ගන්නෙ නැහැ.
හැබැයි මේක ඊට වඩා සංකීර්ණයි.
ඔව්, මේක තදින්ම අවධාරණය කරන දෙයක් තමයි එන්සෝ ප්‍රමිතිය. මෙතනදී බලාපොරොත්තු වෙන ගුණාංග තියෙනවා. විශේෂයෙන්ම විශ්වාසවන්ත භාවය සහ වේලාවට වැඩ කිරීම.
ඒක නම් ගොඩක් වැඩගත්.
ඩිජිටල් නොමඩ් කෙනෙක්ගේ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙන්නේ කාලය මතනේ. සහායකයා වේලාවට වැඩ කළේ නැත්නම් ඒ අමුත්තාගේ ජාත්‍යන්තර රැස්වීමක් මගහැරෙන්න පුළුවන්. ඒකෙන් ඩොලර් දහස් ගාණක පාඩුවක් වෙන්න පුළුවන්.
මම මේ ප්‍රමිතින් කියවනකොට මට මතක්ුණේ තරුපහේ හෝටල් සේවාවක්. ඒ තරම්බ ඉහළ ගුණාත්මක භාවයක් මෙතන අපේක්ෂා කරනවා. පිරිසිදුකමත් අනිවාර්යයි කියනවනේ.
ඔව්, අනිවාර්යෙන්ම. ඉවගේම කලින් විදේශ පළපුරුද්දක් තියෙනවා නම් ඒක විශේෂ වාසියක්.
දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. සාමාන්‍ය දේශීය රැකියා රාමුවකට හුරු වෙලා ඉන්න කෙනෙකුට එකපාරටම මේ ජාත්‍යන්තර ප්‍රමිතින්ට හැඩගැසෙන එක ප්‍රායෝගිකද?
ඒක ප්‍රායෝගිකයි. හැබැයි ඒකට තමන්ගේ මානසිකත්වේ වෙනස් කරගන්න ඕන. එහෙම හැඩගැසුණාම ලැබෙන වටිනාකම ගැන හිතන්නකෝ.
ඒ කියන්නේ වෘත්තීය ජීවිතේට ලැබෙන වටිනාකම.
ඔව්. සාමාන්‍ය රැකියාවකදී කෙනෙක් නිරාවරණය වෙන්නේ දේශීය වැඩ සංස්කෘතියට විතරයිනේ. හැබැයි ජාත්‍යන්තර ව්‍යවසායකයෙක් එක්ක වැඩ කරනකොට નિરાයාසයෙන්ම ගෝලීය වැඩ සංස්කෘතියට අනුගත වෙනවා.
තීරණ ගැනීමේ හැකියාව වෘත්තීය sannivedanaye wage dewal ibema hadenawa neida?
හරියටම හරි. කෙනෙකුගේ ජීවදත්ත සටහන හෙමත් නැත්නම් රෙසියුමේ එකේ ජාත්‍යන්තර ඩිජිටල් නොමඩුරුන් සඳහා සේවා සැපීමේ පළපුරුද්ද තියනවා කියලා වැටුණාම ඒක ලොකු පිළිගැනීමක්.
ආ, ඒ කියන්නේ මේක රැකියාවක් වගේම තමම්ගේ වෘත්තියේ වටිනාකම ඉහළනම් වන පුහුණු කඳ ඌරක් වගේ.
ඒක සාහිතික ඇත්ත. සාමාන්‍ය සාහිතිකයකට වඩා ඒ අත්දැකීම ප්‍රබලයි.
හැබැයි අපි යථාර්ථයට මූණ දෙමුකෝ. මේ තරම් ඉහළ ප්‍රමිතියක් ගැන කතා කරනකොට ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම බාධාව තමයි භාෂාව. අපේ මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි කියලා.
ඔව්, ඒක එහෙම සඳහන් වෙනවා.
ඉතින් මේක හුදෙක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් සුළුතරයකට විතරක් සීමා වුණු අවස්ථාවක්ද?
අන්න එතන තමයි මේ මූලාශ්‍රයේ තියෙන වඩාත්ම සිත්ගන්නසුළු කාරණේ මතුවෙන්නේ. සාමාන්‍ය ආයතනයක් කරන්නේ භාෂාව බැරියව ප්‍රතික්ෂේප කරන එකනේ.
ඔව්, ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ එකනේ.
හැබැයි ඉන්සුලංකා මාර්ගෝපදේශයේ කියනවා කෙනෙකුගේ ඉංග්‍රීසි දැනුම දුර්වල වුණත් සැබෑ උනන්දුවක් තියෙනවා නම් ආයතනයේම භාෂා පුහුණු වැඩසටහන් කරලා යාළුව දියුණු කරනවා කියලා.
මම මේ කොටස දැක්කා. ඒක ඇත්තටම පුදුම සහගතයි. ඒ විතරක් නෙමෙයි, සංනිවේදන කුසලතා සහ සිනේවා ආචාර ධර්ම ගැනත් පුහුණුව දෙනවා කියලා කියනවා. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීම දේ.
මට මේක පේන්නේ මුදල් ගෙවන විශ්වවිද්‍යාලයක් වගේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ගමම්ම මුදල් හොයන්නත් පුරුවන්. හැබැයි ඇයි ආයතනයක් මේ තරම් මහන්සි වෙන්නේ? මේක පිටුපස්සේ තියෙන ව්‍යාපාරික තර්කය මොකක්ද?
ඒකින් පෙන්눔 කරන්නේ මේ ආයතනයේ දිගු කාලීන දැක්ම. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නිකම්ම කමිස් මුදලක් ගන්න නෙවෙයි, උසස් තත්ත්වයේ සේවා සැපියුම් ජාලයක් හදන්නයි උන්ට ඕන.
ආ, ඒ කියන්නේ සේවකීන්ගේ අනාගත වෙනුවෙන් කරන ආයෝජනයක්.
හරියටම හරි. භාෂා පාඨමාලාවකට සාමාන්‍යයෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවනේ. හැබැයි මෙතනදී රැකියාව කරන ගමන්ම ඒ දැනුම ප්‍රායෝගිකව ලැබෙනවා.
කෙනෙකුයි සංනිවේදන බිය ජයගත්තට පස්සේ වෙන ඕනෑම ජාත්‍යන්තර සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක් හදනව නේද?
අනිවාර්යයෙන්ම. ඒකේ ජීවිත කාලෙටම වටිනා ආයෝජනයක්.
හරි. දැන් අපි මේ ප්‍රමිතිය ගැනයි පුහුණුව ගැනයි කතා කළානේ. දැන් අපි කෙලින්ම ඉලක්කම් වලට යමු. මේ තරු පහේ සේවයට ගැලපෙන මූල්‍යමය ප්‍රතිලාභයක් තියෙනම ඕනනේ.
ඔව්. ඒක තමයි ගොඩක් අය දැනගන්න කැමතිම කොටස. මූලාශ්‍රයේ ඇස්තමේන්තුගත මාසික වැටුප් පැහැදීව සටහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට රියදුරු මහතෙකුට රුපියල් 40,000 ඉඳන් 70,000 දක්වා, ගෘහපාලිකාවකට 40,000 50,000 අතර.
තවත් අනතුරු තියෙනවද නේද?
ඔව්, පරිවර්තක සහ පෞද්ගලික සහායක තනතුරු සඳහා 70,000 120,000 අතර මුදලක්, රෝගී උපස්ථායකයන්ට 50,000 90,000 අතර වැටුපක් සඳහන් වෙනවා.
ආ, ඔය තියෙන්නේ මූලික ඉලක්කම් ටික.
දැන් මම පොඩ්ඩක් විවේචනාත්මක වැහුවොත් මේ ඉලක්කම් හොඳයි, හැබැයි මේවයින් කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා කියන්න අමාරුයි නේද? මේකද උපරිමය.
අන්න එතන තමයි ගොඩක් දිනක් වරදවා වටහා ගන්න තැන. මේ ඉලක්කම් දිහා සාම්ප්‍රදායික රජයේ රැකියාවක ස්ථාවර වැටුපක් දිහා බලනා වගේ බලන්න බෑ.
ඒ කිව්වේ මේකට වඩා වෙනස්ද?
සම්පූර්ණයෙන්ම වෙනස්. මූලාශ්‍රයේ තදින්ම කියනවා මේ දක්වලා තියෙන මූලික අස්තමේන්තුවක් පමණයි කියලා. මේ ගෝලීය ගිග් ආර්ථිකය එහෙමත් නැත්නම් නිදහසේව ආර්ථිකය වැඩ කරන්නේ වෙනස් විදිහට.
මට යාන්ත්‍රණය පැහැදිලි කරන්නකෝ. ඒක නිදහසටයි තමයි ගෙවන්නේ.
ආ, ඒ කියන්නේ කාලය ඉතිරි කිරීම වැටුප් වැඩිවීමක් දක්වා යනවාද?
ඔව්. මෙහෙම හිතමුකෝ, ව්‍යවසායකයෙකුට පැයකට ඩොලර් 100ක ආදායමක් තියෙනවා. සහායකයා එයාගේ දක්ෂතාවයෙන් දවසට පැය දෙකක් ඉතිරි කරලා දෙනවා නම් අර විදේශිකයාට තවත් ඩොලර් 200ක් උපයන්න අවස්ථාව ලැබෙනවනේ.
පැහැදිලි. එතකොට ඒ සහායකයා අහිමි කරගන්න උන් කොහොමවත් කැමති නැහැ.
හරියටම හරි. ඒ නිසා කිසිම පැකිලීමක් නැතුව විශාල දිරිදීමනා සහ වැටුප් වැඩිවීම් ලබා දෙනවා. සේවය ගුණාත්මකත්වය මත ආදායම අසීමිතව වැඩි කරගන්න පුරුවම්.
මට දැන් මේක තේරෙනවා. මේ මූලික වැටුප් සටහන හරියට අහස උසට යන ගොඩනැගිල්ලක බිම්මහල වගේ. බිම්මහලේ නැතුළුනාට පස්සේ කොච්චර ඉහළට එනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ අතේ නේද?
අන්න ඒක තමයි නිවැරදිම උපමාව. සාමාන්‍ය රැකියාවක කොච්චර මහන්සි වුණත් ලැබෙන්නේ පඩිය විතරයිනේ. හැබැයි මෙතනදී තමන්ගේ දක්ෂතාවය මත ආදායම තීරණය කරගන්න පුරවන් වීම මාර බලයක්. ඒ වගේම තවත් ලොකු ප්‍රායෝගික ගැටලුවකට මේ මාර්ගදර්ශයේ උත්තරයක් තියෙනවා. ඒ තමයි මූල්‍යමය ආරක්ෂාද. විදේශීකයෙක්ට කෙලින්ම ගනුදෙනු කරනකොට මුදල් ලැබෙයිද නැද්ද කියලා බයක් තියෙනවනේ.
ඔව්, ඒ අවධානම නැති කරන්න තමයි ආයතනයක් මැදිහත් වෙන්නේ. ගෙවීම් සම්බන්ධ වගකීම ගන්නේ එන්සෝ ලංකා මානව සම්පත් කණ්ඩායම.
ඒ කියන්නේ සේවකයාට තමන්ගේ මහන්සියේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන සහතිකය තියෙනවා. කිසිම බයක් නැතුව වැඩ කරන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම. ඒක ලොකු මානසික නිදහසක්.
මේ ඔක්කොම ඉතාමත් ආකර්ශනීයයි. හැබැයි මේ වගේ අවස්ථාවක් තියෙනවා කිව්වම ලොකු තරංගයක් නිර්මාණය වෙනවනේ. මේ තරංගකාරීත්වයේ මැදින් කැපිපෙනෙමින් ඉදිරියට එන්නේ කොහොමද?
එතනදී තමයි අපි බඳවා ගැනීමේ ක්‍රියාවලිය බලන්න ඕන. ඒක හරිම සරල පියවර කීපයක්.
ඔව්, මම දැක්කා මුලින්ම පෝටල්ලේ ලියාපදිංචි වෙන්න ඕන, ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් කරනවා, අවසානයේට වැටුප් එකඟතාවකට එනවා. හැබැයි මම මෙතන දැක්කා විශේෂිත විකල්පයක්.
ආ, ඔය අර ඩොලර් 5 කතාව නේද?
ඔව්, ඇමරිකානු ඩොලර් 5ක මුදලක් ගෙවලා තමන්ගේ පැතිකඩ ෆීචර් ප්‍රොෆයිල් තත්වයට පත් කිරීමේ හැකියාව. මම මෙතනදී පොඩි හරස් ප්‍රශ්නයක් අහන්නම්. ලංකාවේ සංස්කෘතිය ඇතුලේ රැකියාවක් ගන්න කලින් සල්ලි ගෙවන්න ඕන කිව්වම මේක ස්කෑම් එකක් එහෙම නැත්නම් වංචාවක් වගේ පේන්න පුරවන්නේ නේද?
ඒ සැකේ මතුවෙන එක ඉතාමත් සාධාරණයි. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම පරිසරයකටනේ. හැබැයි අපි මේක අලේවි කරන දෘෂ්ටි කෝණයකින් තේරුම් ගන්න ඕනේ.
ඒ කියුවේ මේක අනිවාර්ය ගාස්තුවක් නෙවෙයිද?
නෑ නෑ, මේක රැකියාවක් ගන්න දෙන අල්ලසක්වත් අනිවාර්ය ගාස්තුවක්වත් නෙවෙයි. මේකට කියන්නේ ස්වයං වෘත්තීය ආයෝජනයක් කියලා. හිතන්නකෝ, ලංකාවට එන ඩිජිටල් නොමැඩ් කෙනෙක් පැතිකඩ 500ක් එකින් එක කියවන්නේ නෑනේ.
ඔව්, එයාලා බලන්නේ ලයිස්තුවේ මුලින්ම තියෙන පැතිකඩ කිහිපය විතරයි.
හරියටම හරි. ඉතින් මේ ඩොලර් පහින් කරන්නේ ඒ ලයිස්තුවේ ඉහළින්ම තමන්ගේ නම තියාගන්න එක.
ආ, ඒ කියන්නේ මේක තමන්ගේ නාමය ප්‍රදර්ශනය කරන ප්‍රබල අලවිකරණ මෙවලමක්. සාමාන්‍ය කෝෆි එකක මිලට සමාන මේ මුදල් ආයෝජනය කළාම රැකියාවක් ඉක්මනින්ම ලැබීමේ සම්භාවිතාව ගොඩක් වැඩි වෙනව නේද?
ඔව්, මේක self branding වල මූලිකම පියවරක්. තමන්ගේ අනාගතය වෙන්නේ සුළු මුදලක් ආයෝජනය කරන්න සූදානම් කෙනෙක් කියන්නේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් කියන පණිවිඩයත් මේකෙන් සේවා ආයෝජකයාට එනවා.
ඒක ඇත්ත. අලවිකරණයේදී කියනෝනේ කොච්චර දක්ෂතා තිබුණත් පිනෙන්න හිටියේ නැත්තම් වැඩක් නෑ කියලා.
අනිවාර්යයෙන්ම තරංගකාරී වෙළඳපොළක කැපි පෙනෙන්න මේ වගේ කුඩා ආයෝජනයක් කිරීම ඉතාම දක්ෂ වෘත්තීය තීරණයක්.
එක වෙනස්ම විදිහක ආකල්පමය වෙනසක්. ඉතින් අපි මේ ගැඹුරු විමර්ශනයේ අවසානයට ඇවිත් ඉන්නේ. අද මේ කතා කරපු මූලාශ්‍රයෙන් අපි ගත්ත ප්‍රධානම කාරණා සාරාංශ කළොත් මේක හුදෙක් තවත් එක රැකියා අවස්ථාවක් නෙවෙයි නේද?
ඔව්, මේක දේශීය කුසලතාවලක ගෝලීය වෙළඳපොළක් විවර කරන ප්‍රබල පරිසර පද්ධතියක්.
මූලික ඉංග්‍රීසි දැනුම සහ නිසි ආකල්ප තියෙනවා නම් මේ වේදිකාව හරහා විශාල මූල්‍යමය ප්‍රතිලාභ වගේම ජීවිත කාලයටම වටිනා ජාත්‍යන්තර පළපුරුද්දක් ලබා ගන්න ආයුධම් කරවන්තු පුළුවන්.
ඒ වගේම භාෂා හෝ පළපුරුද්ද මධිකම බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය පුහුණු ලබා දෙන්න මේ ක්‍රමවේදය ඇතුළේම ඉඩකඩ තියෙනවා. මූල්‍යමය ආරක්ෂාවත් තහවුරු කරලා තියෙනවා.
එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ධනාත්මක ආකල්පේ විතරයි නේද?
ඒක තමයි වැදගත්ම දේ. කැපවීම තියෙන්න ඕන.
කෙනෙකුට තමන්ගේ ආර්ථික තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය නම් තවදුරටත් බලාගෙන ඉන්න එක තේරුමක් නෑ. අද මේන් සෝලංකා පෝර්ටලයට පිවිසලා ලියාපදිංචි වෙලා මේ වෘත්තීය ගමන ආරම්භ කිරීම තමයි ගන්න පුළුවන් හොඳම තීරණය.
ඔව්, දේශීය දක්ෂතාවලද ජාත්‍යන්තර වටිනාකමක් දෙන්න මීට වඩා කදිම අවස්ථාවක් හොයාගන්න අමාරුයි. හැබැයි මගේ හිතේ අවසානයට ඉතිරි වෙන්නේ වෙනස්ම ප්‍රශ්නයක්.
ඒ මොකද ඒ ප්‍රශ්නේ? ඒ කියන්නේ ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් කියන එකද?
ඔව්, ඒ ලබා ගන්නා දැනුම පාලිච්චි කරලා අනාගතයේදී තමන්ගේම ජාත්‍යන්තර මට්ටමේ ඒජන්සි එකක් අපේ රටේම ආරම්භ කරන්න තරම් මේක ප්‍රබල අඩිතාලමක් වේවිද? ඒක දැවැන්ත ව්‍යවසායිකත්වයක ආරම්භයක් වෙන්න පුළුවන් නේද?
වාව්, ඒක තමයි මේ සමස්ත ක්‍රියාවලියම තියෙන සුන්දරම කාරණය. රටින් නොගෙහින් මුළු ලෝකයේම තමන්ගේ ළඟට ගෙනත් දෙන අඩිතාලම.
අන්නේ ප්‍රබල අදහස ගැන කල්පනා කරන්න ඉඩහරන ගමන්ම අදට අපි මේ ගැඹුරු විමර්ශනය නිමා කරනවා. තවත් මෙවැනිම සුවිශේෂී විමර්ශනයකින් අපි නැවත හමු වෙමු.